SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙමනම් අපි දැන් සූදානම් ලෝකයේ තත්ත්වෙත් පිළිබඳව විමසා බලන්නට. මා කලින් සඳහන් කරපු ආකාරයට අද මූලික වශයෙන් අපි අවධානයට යොමු කරන්නේ ඉතාලියේ සිදුවුණු භූමිකම්පා තත්ත්වය පිළිබඳව. මේ වෙනකොට වාර්තා වෙනවා 250කට අධික සංඛ්‍යාවක් මේ සිදුවීමෙන් මිය ගිහිල්ලයි කියලා, 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබලා සිටිනවා. තවත් මෘත ශරීර හඳුනා ගැනීමෙන් පවතින නිසා මේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට තමයි අපිට මේ වෙනකොට තොරතුරු වාර්තා වන්නේ. මේ ගෙවිල ගිය බදාදා ඉතාලියේ රෝම නගරයට ඊසාන දෙසින් වන ප්‍රදේශය ආශ්‍රිතව තමයි රිච්ටර් මාපාංකයේ 6.2ක මේ භූමිකම්පණයෙන් මේ වගේ විශාල හානියක් සිදු වෙලා තිබුණේ. අපි ඒ සම්බන්ධව මූලික වශයෙන් අවධානය යොමු කරමු. තවත් ලෝකයේ පුරාම තතුවිති කිහිපයක් තියෙනවා කතා බහ කරන්නට, විශේෂයෙන්ම මේ ඉතාලියේ සිදුවුණු භූමිකම්පාවට සමගාමීව මියන්මාරයේත් සිදුවන භූමිකම්පාවක්. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා අද දවසේදී අපේ සාකච්ඡා වාරයේ මූලික කොටසේදී. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
හොඳයි, දැන් අපිට වාර්තා වෙනවා 250කට ආසන්න සංඛ්‍යාවක් මේ ඉතාලි භූමිකම්පාවෙන් මිය ගිහිල්ලා 300කට අධික සංඛ්‍යාවක් තුවාල වෙලා සිටිනවා කියලා මේ සිදුවීමෙන්. මේ වෙනකොට අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවද අමල්?
දිලෘක්ෂි, දැන් 2009 අප්‍රේල් මාසෙත් මේ ප්‍රදේශයට මේ කිට්ටුවම කිලෝමීටර් 50ක් විතර ඈතින් තමයි ඒ භූමිකම්පාව ඇති වුණේ. මීට වඩා මේ අලුතෙන් ඇති වෙච්ච භූමිකම්පට වඩා බලවත් එකක් තමයි. ඒකෙදි 306 දෙනෙක් ජීවිතක්ෂරපත් වෙලා ගොඩනැගිලි රාශියක් විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. ඊට පස්සේ ඒ භූමිකම්පාවත් එක්ක දිලෘක්ෂි ඒ ප්‍රදේශයේ මේ වෙනකොට දසදහසක විතර කුඩා භූමිකම්පා, ඒ කියන්නේ රික්ටර් මාපකයේ 3.2 සිට 3.5 විතර වගේ ප්‍රමාණය, අපි කියන මේ ආෆ්ටර් ෂොක්ස් කියන ඒවා දසදහස් ගණනක් ඒ ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් ඇත්තටම ඉතාලි බලධාරීන්ව යම්කිසි විවේචනයකට ලක් වෙනවා. මේ ප්‍රදේශයේ නිරන්තරයෙන්ම භූමිකම්පාවලට ලක් වෙන අවදානමක් තිබිච්ච බව දැනගෙන හිටියයි කියලා. මේ අලුතෙන් ඇතිවෙච්ච භූමිකම්පාවේ ආම්ට්‍රිස්, ඒ වගේම තව ප්‍රදේශ දෙකක් අකොමෝලි සහ ක්වෙන්ටා ඩෙල් ටොන්ටෝ කියන ඒ ප්‍රදේශ තුන තමයි වඩාත්ම පීඩාවට පත්වලා තියෙන්නේ. මේ ප්‍රදේශවල කඳු සහිත ප්‍රදේශ, ඒ එකම හුඟක් පුද්ගලයන් තමන්ගේ නිවාඩු නිකේතන ගොඩනගලා තියෙනවා කඳු බෑවුම්වල. ඒ නිසා මේ කඳු ආශ්‍රිතව මේ භූමිකම්පාව සිද්ධ වෙච්ච නිසා තමයි ගොඩක් ගොඩනැගිලි වලට හානි වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ වෙනකොට ඒ මරණ සංඛ්‍යාව සීග්‍රෙන් ඉහළ යන බවක් වාර්තා වෙන්නේ.
දැන් එතකොට අමල්, මෙතනදිත් සැලකිය යුතු විදිහට බොහෝ දෙනෙක් කතා බහ වෙන කාරණාවක් තමයි මේ භූමිකම්පාවේ මේ කම්පණය රිෂ්ටේ මාපාංකයේ සඳහන් වෙලා තියෙන 6.24 සංඛ්‍යාවක කියලා. දැන් මේක සාමාන්‍යයෙන් ලෝකයේ විශාල භූමිකම්පාවක් ඇති වුණු ප්‍රදේශ දිහා බැලුවම ඉහළාගයක් ගත්ත සංඛ්‍යාවකුත් නෙමෙයි. නමුත් හානිය විශාලයි. මේ සම්බන්ධව යම් කිසි කතා බහක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ඔබට මොනවද දැනගන්නට තියෙන්නේ?
ඔව්, මේ මෙතනදී දිලෘක්ෂි එකම තමයි. ඒකට හේතුව මේ භූමිකම්පාව අපි සාමාන්‍යයෙන් අනෙකුත් ප්‍රදේශවල සිදුවෙන භූමිකම්පා දිහා බලපුවහම ඒ තරම් ප්‍රබල නොවුනත් මේ භූමිකම්පාවේ ඒ ආරම්භය නොගැඹුරු ස්ථානයකින් පටන් ගත්තයි කියලා. එතකොට මේක පොළොව මට්ටමේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් පහලින් තමයි මේකේ එපිසෙන්ටර් එක, මතක ආරම්භක ස්ථානය හැටියට දක්වලා තියෙන්නේ. දිලෘක්ෂි, මේ භූමිකම්පාව ඇත්තටම රෝම නගරයට ආසන්නෙත් සිද්ධ වෙච්ච නිසා රෝම නගරෙත් සමහර ඉපැරණි ගොඩනැගිලි, විශේෂම කොලෝසියමට එහෙම හානියක් සිද්ධ වුණාද කියන කාරණාව පිළිබඳවත් දැන් අවධානය යොමු වෙලා තියෙනවා. මොකද මේක නොගැඹුරු භූමිකම්පාවක් හැටියට තමයි විශේෂඥයන් හඳුන්වන්නේ. ඒ නිසා වෙන්න තමයි මේක රික්ටර් මාපකයේ ප්‍රමාණය අඩු වුණාට මේකේ තියෙන ගොඩනැගිලි වලට වෙච්ච හානිය විශාල වෙලා තියෙන්නේ.
පාප් වහන්සේ යම් කිසි විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවද මල් මේ සම්බන්ධයෙන්?
ඔව්, එතුමා මේ ගැන බොහොම කනගාටු ප්‍රකාශ කළා තියෙනවා. ඇත්තටම ඔහුගේ දේව මෙහෙය යන අතරතුරේ ඒ දේව මෙහෙය මැද්දේදී තමයි ඔහු මේ ගැන කතා කරලා තියෙන්නේ, මේ ගැන කනගාටු ප්‍රකාශ කළා තියෙන්නේ. ඒ එක්කම විපතට පත් වෙච්ච අයට ඒ අවශ්‍ය සහන සහභා වීම ගැනත් ඔහු කතා කරලා තියෙනවා.
ඒත් එක්කම මේ ඉතාලියේ රැකියා කටයුතු සඳහා සහ නොයෙකුත් කටයුතු සඳහා පිටත්ව ගිහිල්ලා සහ එහි ජීවත් වන විශාල ශ්‍රී ලාංකික පිරිසක් සිටිනවා. යම් කිසි වූ තොරතුරක් වාර්තා වෙනවද? යම් කිසි වූ ශ්‍රී ලාංකිකයෙක් ආපදාවට පත් වෙලා තියෙනවා කියලා හෝ ඒ හා සම්බන්ධ තොරතුරු මේ සිදුවීම ආශ්‍රිතව?
දිලක්ෂ අතරම මේ පිළිබඳව විමසීම් කළාට තවමත් නිශ්චිත වශයෙන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලැබිලා නැහැ. ශ්‍රී ලාංකේය ඔබ කිව්වා වගේම විශාල ශ්‍රී ලාංකේය පිරිසක් ඉතාලියේ පදිංචි වෙලා ජීවත් වෙලා ඉන්න බව නම් දැනට අපිට දැනගන්න තියෙනවා. නමුත් මේ එකම සමහර උදවිය නීත්‍යානුකූල නොවන විදිහට ඉතාලියේ ඉන්න නිසා ඒ ඔවුන් පිළිබඳ තොරතුරු නිල වශයෙන් නොලැබෙන ඒ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ කරුණු සියල්ලම සැලකිලට අරගෙන තමයි විදේශ මාසාංශය මේ වෙනකොට උත්සාහ කරන්නේ පීඩාවට පත් වෙච්ච ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු තියෙනවා නම් ඒවා රැස් කර ගැනීමට දැන් ඔවුන් පියවර අරගෙන තියෙනවා.
හොඳයි, අපි ඊළඟට මේ ඉතාලියේ භූකම්පණයට පස්සේ තවත් ඛේදවාචකයක් වාර්තා වුණා. එවැනිම වූ භූමිකම්පාවක් පිළිබඳව මියන්මාරෙන් දැන් ඉතාලියේ සිදුවුණු 6.2 රිච්ටර් මාපාංක අගයට වඩා මියන්මාරයේ පෙන්වන ලැබූ රිච්ටර් මාපාංක අගය වැඩි මේ භූකම්පණය සම්බන්ධව අපි කල්පනා කළොත්. හැබැයි හානිය අඩුයි යමල්. මේ මියන්මාරයේ 6.8 විදිහට වාර්තා වුණු රිච්ටර් මාපාංකයේ සටහන් වුණු මේ භූමිකම්පණයේ තත්ත්වය හේතුවෙන් අපිට දැනට වාර්තා වෙන තොරතුරුත් මාමී ළඟට ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව් දිලදුක්ෂ, ඔබ කිව්වා වගේම මේක මියන්මාරයේ භූමිකම්පාව රික්ට මාපකයේ බලපුවම 6.8 විතර වෙනවා. මේක ඇත්තටම ඉතාලියේ භූමිකම්පාවට වඩා ඉතාමත්ම ප්‍රබල එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ භූමිකම්පාව සිද්ධ වෙච්ච ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නොවන නිසාත් ඒ එකම මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ ඒකේ කේන්ද්‍රය වෙන්නේ පොළවේ කිලෝමීටර් 84ක් විතර 84කට ආසන්න ප්‍රමාණයක් ගැඹුරෙන් සිද්ධ වෙච්ච නිසා හානිය අවම වෙලා තියෙනවා. නමුත් මේ භූමිකම්පාවත් ඇතරම දිලුක්ෂි අසල්වාසී රටවල වන ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශයටත් මේක දැනිලා සමහර ස්ථානවල මහජනතාව තමන්ගේ නිවෙස්වලින් එළියට ඇවිල්ලා බය වෙලා ඒ වගේ තත්ත්වයකුත් ඇති වුණායි අසල්වාසී රටවල. ඉතින් මේක ඇත්තටම විශාල භූමිකම්පාවක්. නමුත් වාසනාවකට ඒ සිද්ධ වෙච්ච ස්ථානේ ජනාකීර්ණ නොවිච්ච නිසා ජීවිත හානිය අවම වෙලා තියෙනවා. අපට දැනට දැනගන්න තියෙන විදිහට මේ භූමිකම්පාව නිසා චෛත්‍ය 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිද්ධ වුණයි කියලා. මේක ඇත්තටම ඉතාමත්ම පෞරාණික පන්සල් යුනෙස්කෝ සංවිධානය මේ ප්‍රදේශය ලෝක උරුම මධ්‍යස්ථානයක් හැටියට තෝරා ගැනීමටත් කටයුතු කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ විදිය විශාල හානියක් සිද්ධ වුණේ. ඉතින් ඇත්තටම ඒක පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානවලට විශාල හානියක් වුණාට ජීවිත විනාශය පැත්තෙන් එමත්නම් ජනතාවට වෙච්ච පීඩාව පැත්තෙන් අවම මට්ටමක තියෙන බවයි දැනට වාර්තා වෙන්නේ.
ඊළඟට අවධානය යොමු කරමු ලෝකයේ අර්බුදකාරී කලාප පිළිබඳව. එයිනුත් සිරියාව පිළිබඳව අපිට කතා නොකරම බෑ. සිරියාව සම්බන්ධයෙන් විවිධ ස්වරූපයෙන් අපි කතා බහ කරනවා. මේ ISIS ක්‍රියාකාරීත්ව සහ සිරියාවේ අභ්‍යන්තරික කැරලිකාර කණ්ඩායම් සිදු කරන කටයුතු පිළිබඳවත්, ඒ ඇතිවෙලා තියෙන දේශපාලනික තන්ත්‍රයේ සිදුවන යම් යම් අර්බුදකාරී වාතාවරණ පිළිබඳවත්. දැන් ඔබ දන්නවා සිරියාවේ ඇතිවෙලා තියෙන මේ ISIS මර්ධනය සඳහා ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානය ක්‍රියා කරමින් සිටිනවා. ඒට තුර්කියත් විශාල සහයෝගයක් ලබා දෙනවා. අවල් අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මේ තුර්කිය මේ ගුවනින් එල්ල කරන ප්‍රහාරවලට අමතරව ගොඩබිමින් නුත් යම් කිසි වූ හමුදාමය ක්‍රියාමාර්ගයක් සඳහා ප්‍රයත්නයක් දරුවා කියලා. තුර්කිය මොකක්ද මේ අභිලාෂය වෙලා තිබුණේ?
ඔව් දිලක්ෂ, අපි දන්නා දැන් පහුගිය කාලේ දිගින් දිගටම තුර්කිය ඇතුලේ IS සංවිධානය විසින් බෝම්බ පිපිරීම් රාශියක් සිද්ධ වුණා. ඒකේ ජනතාව සෑහෙන පිරිසක් පීඩාවට පත් වුණා, ජීවිතක්ෂයට පත් වුණා, වගේම තුවාල ලැබුවා. ඉතින් ඒ වටපිටාවක් තුල තමයි තුර්කිය මේ අලුත්ම ක්‍රියාමාර්ගය ගත්තේ. මේ යුද ක්‍රියාමාර්ගයේ ප්‍රථම වතාවට ඔවුන් තමන්ගේ පාබල හමුදාව දේශ සීමාව හරහා සිරියාවට ඇතුල් කරලා ඒ සිරියාවේ ජරබියුලස් කියන මෙතෙක් IS සංවිධානයේ බලය යටතේ තිබිච්ච ඒ නගරය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් අතරම මේක වෙන රටකට ගිහිල්ලා කරපු යුද මෙහෙයුමක් හැටියට හඳුන්වන්න පුළුවන්. පාබල හමුදාව යොදවාගෙන කරපු යුද ටැංකි පාවිච්චි කරලා තියෙනවා. ඒකටම ඊට අමතරව සිරියාවේ එම ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට ඇමරිකන් ගුවන් හමුදාවේ සහාය ලබාගෙන ඒ වගේම තුර්කියේ ගුවන් හමුදාවත් මේකට එකතු කරගත්තයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව සිරියාවේ අසාද් ජනාධිපතිවරයාගේ රජයට විරුද්ධ කැරලිකරුවන්ගේ සහයත් මේකට ලබා ගත්තා. ඒක ඉතින් මේ ඇත්තටම සිරියාවේ තියෙන යුදමේ තත්ත්වය අලුත් මගකට යොමු වෙනවා. අසල්වාසී රටක් වන තුර්කිය ප්‍රථම වතාවට මේ විදිහට පාබලා හමුදාව යොදමින් රටට ඇතුල් වෙලා මෙවැනි යුද මෙහෙයුමක් කිරීම නිසා. ඉතින් ඒක ඉතාමත්ම කෙටි කාලයක් තුළ, පැය 12ක් 14ක් විතර කාලයක් ඇතුළතදී IS සංවිධානයේ ප්‍රදේශයෙන් පළවා හරින්නට පුළුවන් වුණයි කියලත් ඔවුන් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
තව ටිකක් මේ සම්බන්ධව මම සැකහැර දැනගන්නට කැමතියි. මොකද දැන් සිරියාව සහ තුර්කිය කියන්නේ රටවල් දෙකක්. දැන් යුදමය සංධානයක් විදිහට ඇමරිකාවත් එක්කතු වෙලා ISIS මර්ධනයට දායකත්වය ලබා දුන්නට තුර්කිය කියන්නේ වෙනම රාජ්‍යයක් විදිහට පාබල හමුදාවක් යවලා ගිහිල්ලා මේ ISIS වලින් එක්තරා ප්‍රදේශයක් මුදවා ගත්තට ඇත්තටම වෙන රටකට ඇතුළුලා කරපු යුදමේ ක්‍රියාමාර්ගයක්. ඒකට ඒ රටේ ස්වාධිපත්‍යයට යම් කිසි ආකාරයෙන් මේක බලපානවා. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෝ ඇමරිකාව හෝ යම් කිසි වූ අදහසක් හෝ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවද?
ඔව්, දැනට ඇත්තටම දිලුක්ෂි මේකට මුලින්ම මේකට විරෝධය ප්‍රකාශ කරන්නට වෙන්නේ අසාත් ජනාධිපතිවරයාට. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අසාත් ජනාධිපතිවරයා මේකට කොතරම් අකමැති වුණත් මේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වෙන්නේ IS සංවිධානය යටතේ තිබිච්ච සිරියාවේ නගරයක් නැවතත් රජයේ පාලනයට නතු කිරීමයි. මෙතන ප්‍රශ්නේ වෙන්නේ තුර්කිය ප්‍රහාරයෙන් පසුව තමන්ගේ හමුදාව තමන්ගේ දේශ සීමාව තුළට කැඳව ගන්නවද කියන කාරණාවයි. ඉතින් තුර්කිය සහ සිරියාව ඒ දේශ සීමාව අතර ප්‍රශ්නය ඉතාමත්ම සංකීර්ණ වෙලා තියෙනවා. මොකද මේ දෙපාර්ශ්වයන්ට අමතරව තුර්කියේ සිටින කුර්දි ජාතිකයනුත් මේකට සම්බන්ධයි. මොකද තුර්කිය රජය කුර්දි ජාතිකයන්ට විරුද්ධවත් යුද මෙහෙයුම් කරනවා. කුර්දි ජාතිකයන් ඇමරිකාවත් එකතු වෙලා සිරියාවට විරුද්ධව යුද මෙහෙයුම් කරනවා. ඒ එක්කම සිරියාවත් රුසියාවේ සහාය අරගෙන තමන්ගේ රජයට විරුද්ධ ඒ වගේම තුර්කියට පක්ෂපාතියත් එක්කත් යුද්ධ කරනවා. ඉතින් ඇත්තටම මේක අද ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මැද පෙරදිග. ඒකේ ඒ සංකීර්ණභාවය තවත් උත්සන්න වෙනවා මේ තුර්කිය අලුතෙන් ගත්ත ක්‍රියාමාර්ගයත් එක්කලා.
අපි උතුරු කොරියාව පිළිබඳව අවධානය යොමු කරමු. උතුරු කොරියාවේ තියෙන හිතුවක්කාරී ක්‍රියාකලාපය පිළිබඳව අපි වාර ගණනාවකදීම කතා බහ කරලා තියෙනවා, විශේෂයෙන්ම න්‍යෂ්ටික මිසයිල් අස්තදා බැලීම් සම්බන්ධව. ඒ වගේම උතුරු කොරියාවේ දේශපාලනික තන්ත්‍රය පිළිබඳව අපි පුළුල් විග්‍රහයක් කළා මීට මාස ගානකට කලින්. වත්මන් පාලකයා කිම් ජොං උන් ඔහු ඒකාධිපතියෙක් යනුවෙන් බොහෝ දෙනෙක් නිර්වචනය කරනවා දේශපාලනික වශයෙන් ඔහුගේ පාලන තන්ත්‍රය, පාලන ක්‍රමය, සිදුවන ආකාරය අනුව සලකා බැලීමේදී ඔහුගේ පරම්පරාවට අනුකූල ඔහුට පාලනය බලන්නේ ලැබුණේ කොහොමද? මේ වගේ නොයෙකුත් දේවල් අපි කතා බහ කළා. මේ සතිය වෙනකොටත් අපිට තවත් හිතුවක්කාරී ක්‍රියාකලාපයක් වාර්තා වෙනවා. උතුරු කොරියාවෙන් සබ්මැරීනයක සිට උන් මිසයිලයක් අත්හදා බලලා තියෙනවා. දැන් අමල් මේක මේ කොයිතරම් සම්බාධක දැම්මත් ඇමරිකාව විසින් උතුරු කොරියාව මේ ක්‍රියාව නවත්තන්නෙත් නැහැ. දැන් මෙවර මේ න්‍යෂ්ටික අත්හදා බැලීමේ පරමාර්ථය මොකක් කියලාද උතුරු කොරියාව සඳහන් කරන්නේ?
මෙතන උතුරු කොරියාව මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන් කියන කාරණාවට වඩා දිලුක්ෂි අපිට ඇත්තටම මෙතන අවධානය යොමු කරන්න වෙන්නේ ඔවුන්ගේ අසල්වාසීන් මොකද කියන්නේ කියලා. විශේෂයෙන්ම ජපානයේ මේ පිළිබඳ ලොකු තැතිගැන්මකින් ඉන්නවා. මොකද ජපානය විශ්වාස කරන ඔවුන්ට බියක් තියෙනවා උතුරු කොරියාව විශේෂයෙන්ම න්‍යෂ්ටික ආවි පාවිච්චි කරලා තර්ජනයක් එල්ල කරાવીය කියලා. මේ අලුතෙන් ඔවුන් අත්හදා බලපු මිසයිලේ කිලෝමීටර් 500ක් විතර ගමන් කරලා තියෙනවා. ඒකේ සෑහෙන ප්‍රමාණයක් ජපානයට අයිති ගුවන් කලාපයට ඇතුළුණයි කියලායි වාර්තා වෙන්නේ. ඒ නිසාම තමයි ජපානයේ හුඟක් මේ පිළිබඳ කැළඹිලා තියෙන්නේ. මෙතෙක් උතුරු කොරියාව අත්හදා බලපු ඒ මිසයිල වලින් වැඩිම දුරක් ගමන් කරන්න පුළුවන් මිසයිල හැටියට මේක හඳුන්වලා තියෙනවා සබ්මැරිනයකින් එල්ල කරපු ප්‍රහාරයක් හැටියට. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අවස්ථාවේදී උත්සාහයක් ගන්නවා මේ උතුරු කොරියාව පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට. නමුත් මේ වෙනකොට උතුරු කොරියාවට දාන්න පුළුවන් සියලුම සම්බාධක දාලා හමාරයි. ඉතින් මේ ඉදිරියට මොන වගේ පියවරක් ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට උතුරු කොරියාවට සම්බාධක දානවා කිව්වට තව අලුතෙන් ගන්න පියවරක් නැහැ. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් ලොකු අර්බුදකාරී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද කවුරු මොනවා කිව්වත් උතුරු කොරියාව ඒ කිසිම දෙයකට සවන් දෙන බවක් නම් පෙනෙන්නට නැහැ.
දැනමල උතුරු කොරියාවේ ඔය න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන කියද්දි මට මතක් වෙනවා මේ ඇමරිකානු ජනාධිපතිවරණේ. මොකද ඇමරිකානු ජනාධිපතිවරණේ ප්‍රධාන අපේක්ෂකවරුන් දෙපළ පිළිබඳව අපි නොයෙක් විට බොහෝ සතිවලදී කතා බහ කරනවා මේ විශේෂාංගයෙන්. ඩෙමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන්, රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ දෙදෙනාගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව වැඩිපුර කතා බහ කරන්න සිදු වෙන්නේ ඔහු සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා. මට මතකයි පහුගිය කාලෙකදී ඔහු එක්තරා සමග සාකච්ඡාවකදී කියලා තිබුණා ඇමරිකාව සතුව මේ මිසයිල පහසුකම් සහ තාක්ෂණයේ තියෙනවා ඒ මේවා පාවිච්චි කරන්න නැත්තේ කියලා. බොහෝ දෙනෙක් මේක මේ විවේචනයට ලක් කළා. ඇත්තටම මිසයිල් තාක්ෂණයෙන් සිදුවන හානිය පිළිබඳව දන්නේ නැතුවද මේ ජනාධිපති තරඟයට වැටිලා ඉන්න මේ වගේ පුද්ගලෙක් මෙවැනි වූ ප්‍රකාශයක් කරන්න කියලා? දැන් ඒ නිසා මගේ උනන්දු ඇමරිකාවේ ජනාධිපතිවරණයටත් මේ එකම අරගෙන යනවා. මම කැමති මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර සිදුවන යම් විශේෂතා තියෙනවා නම් දැනගන්න මේත් එක්කම.
ඔව් දිලුක්ෂ, අතර ඔබ කිව්වා වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ න්‍යෂ්ටිකාව පිළිබඳ කරපු ඒ ප්‍රකාශය ඉතාමත්ම ලෝකයේ ආන්දෝලන ලක්ුණේ. මොකද ඔහු පැයක් ඇතුළතදී තමන්ගේ උපදේශකයන් සමග සාකච්ඡා කිරීමේදී ඔවුන් තුන් වරක් ප්‍රශ්න කළා කියලා කියනවා. ඇයි ඇමරිකාවට න්‍යෂ්ටික අවි තියෙනවා නම් ඇයි ඒවා පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ඉතින් මෙවැනි පුද්ගලයෙක් තමයි දැන් ඇමරිකාවේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රබල පක්ෂයකින් ප්‍රබල අපේක්ෂකයෙකුට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේකේ අලුත්ම ප්‍රවණතාවය තමයි දිරදුක්ෂි බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් එහෙම නැත්නම් යුරෝපා සංගමෙන් ඉවත් විය යුතුයි කියන ඒ මතය වෙනුවෙන් පෙනී හිටපු එංගලන්තයේ යුකේ ඉන්ඩිපෙන්ඩන්ට් පාටි යුකේ IPA කියන ඒ පක්ෂයේ ප්‍රධානියා නයිජල් ෆරාජ් එකතු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුත්තට මැතිවරණ ප්‍රචාර කටයුතු වලට සහය දක්වන්න ගිහිල්ලා ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් එක්කලා එක රැස්වීමක් ආමන්ත්‍රණය කළා. එහිදී නයිජල් ෆරාජ් කියා සිටියා ඇමරිකාවත් මේ බ්‍රිතාන්‍ය ඡන්දදායකින් වගේ මේ විදිය දැඩි තීරණයක් ගන්නට ඕන, ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය ලබා දෙන්නට ඕනේ කියන කාරණාව ඔහු බොහොම ඍජුවම කියා සිටියා. ඒ එක්කම රටට ඇතුල් වෙන විදේශිකයන් පාලනය කිරීම, එහෙම නැත්නම් අනවසරයෙන් ඇතුල් වෙන අය වැළැක්වීමට තදින් කටයුතු කරන්න ඕනේ කියන එක බ්‍රිතාන්‍ය උත්සාහ කරන විදිහට ඒක ඇමරිකාවෙත් කරන්න ඕනේ. ඊට අමතරව නයිජල් ෆරාජ් කියා සිටියා ජනාධිපති ඔබාමා මේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේදී ඔහු පක්ෂපාති වුණාය කියලා, ඔහු බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුත්තකට ඇඟිලි ගැහුවයි කියලා ඔබාමා ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් ඔහු තව කාරණාවක් කියා සිටියා. කවුරු තමන්ට සල්ලි දුන්නත් තමන් ඇමරිකානු පුරවැසියෙක් නම් හිලරි ක්ලින්ටන්ට ඡන්ද දෙන්නේ නැහැ කියලා. එපමණක් නෙවෙයි, හිලරි ක්ලින්ටන් තමන්ට සල්ලි දුන්නත් ඇයට ඡන්දය නොදෙන බව තමයි නයිජල් ෆරාජ් ප්‍රකාශ කළා සිටියේ.
හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට කිව්වා වගේ අපි දැන් ටික ටික ඇමරිකානු ජනාධිපතිවරණයට ආසන්න වෙමින් සිටින්නේ. මේ අවසාන සිකුරාදා අපි අගෝස්තු මාසයේ ඔබව හමු වෙන ලබන සති හමු වෙන්නේ අලුත් සිකුරාදාවක අලුත් මාසෙක. ඉතින් එතකොටත් අපිට තවදුරටත් ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ උණුසුම් ප්‍රවෘත්ති tie වේ කතා බහ කරන්න. එහෙමනම් මේ කාරණාවත් සමගින් අපි ඔබට සමු දෙනවාම ලබන සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි ඔබට. ආයිබෝවන්.
ආයිබෝවන් දලුක්ෂි.